ළඟට ගරු චමින්ද විජේසිරි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
15.
14යි මන්තුමා.
ස්තුති කාර්ය සභාවේ ගරු මන්තිතුමනි, අද 4 වෙනි දවස කාරක සභා අවස්ථාවේ මේ විවාදයට ලක් වෙනවා අමාත්‍යංශ ගණනාවක්. ඒ ගණනාවෙන් කීපයක් කතා කරන්න අවස්ථාවක් කරගන්නවා. මම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඇමතිවරයා හැටියට වර්තමාන අගමැතිවරයා දක්ෂයෙක් බව දන්. හැබැයි මට තියෙන ප්‍රශ්නේ මුලසනේ මන්ත්‍රීතුමනි, ඔහු දක්ෂයි කියන කාරණේ මේ ආණ්ඩුව හිතනවද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්නයක් මගේ හිතේ තිබෙනවා. මම එහෙම ප්‍රශ්න කරන්නේ, දැන් මේ ආණ්ඩුව වෙනස් වීමේදී ආණ්ඩුව වෙනස් වුණා ජනාධිපති අගමැති වෙන. එතකොට ආණ්ඩු පක්ෂයේ 134ක් පත් කරගන්නවා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති හැටියට. රට ප්‍රශ්න කරන්නේ නැහැ තාම, ඇයි මේ 134ට 134 ඇතුළේ, ඒ කියන්නේ පොහොට්ටුවේ නියෝජනයේ පුද්ගලයෙක් අගමැති ධූරයට පත් කරගන්න බැරි වෙලා ජනාධිපති කරගෙන වෙන්න කියන. එහෙම වුණා නම් කවුද වෙන්නේ? එහෙම වුණා නම් අද වර්තමාන අගමැතිතුමා තමයි මේ රටේ ජනාධිපති. එහෙමනම් මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අතරේ අවිශ්වාසයක් තිබුණා වර්තමාන අගමැතිතුමා වර්ගවාන ඇමතිතුමා සුදේශ කටයුතු මේ පිළිබඳව දැනුමක්, උගත්කමක්, හැකියාවක් නැතේ කියන සිතුවිල්ල අපිට එහෙම හිතන්න වෙනවා. එතුමා දැන්පත් වෙන්නේ ජනාධිපති වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එසම මේ කාර්යය මතු කරේ ඇයි? අද පළාත් පාලන ඡන්දයේ කල් දාලා මැතිවරණ කල් දාන දේට අපිට ගන්න පුළුවන් හොඳම දේ, මේ රටේ ආර්ථිකයේ බංකොලොත් වෙනවා, මන්ත්‍රීවරු සංඛ්‍යාව වැඩි, ඒ නිසා මේක දරන්න බෑ කියන පට්ටපල් බොරුවක්. දැන් මුජුබර් මන්ත්‍රීතුමා මෙතන අපි තේරුම් ගත්තොත් දැන් තමන්ගේ පොදු ජන පෙරමුණෙන් 68 ලක්ෂ චේරවිද්‍යත්ව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට බෑ තමන්ගේ කෙනෙක් ඡන්දේ දාලා පත් කරගන්න ජනාධිපති හැටියට. ඉතින් අගමැති හැටියට හෝ ජනාධිපති හැටියට. ඉතින් මම අහනවා, දැන් අපි කොහොමද පළාත් පාලන ඡන්දයක් තියලා දිනයි කියන අවිශ්වාසය තියෙනවා? මේ තේරිච්ච පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ටවත් බෑ තමන්ට තමන්ගේ පක්ෂයේ නියෝජනය වෙන්නා වූ උනාවු නායකයෙක් පත් කරගන්න. හැබැයි පළාත් පාලන ඡන්දේ කල් දානවා කියනවා මේක මන්ත්‍රී සංඛ්‍යාව වැඩි, මේක රටට දරන්න බෑ, ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවායි කියන කාරණා නිසා අපි පැහැදිලිව කියනවා මේ තියෙන්නේ මැතිවරණ පරාජයට තියෙන බය. මැතිවරණ පරාජයට තියෙන බය. හැබැයි රටේ ආර්ථිකය සහ රටේ මේ සම්පත් පිළිබඳව හිතනවනම් මම හිතනවා අපේ ඇමතිතුමාට තියෙනවා කරන්න කාරණය. ඔව් එහෙමනම් යන්න තිබුණා මේක කොමසාරිස් පාලනයට. එහෙනම් මුදල් ඉතුරුයි. කොමසාරිස් පාලනයකට දාලා මන්ත්‍රීවරුන්ට පරිගෙවන්නේ නැහැ. මීට අවුරුද්දකට කලින් විසිරවන්න කලින් මේක කල්පනා කරලා කොමසාරිස් පාලනයකට දාලා ඒ මුදල් ටික ඉතුරු කරලා ඔය කියන මැතිවරණ ක්‍රම සංශෝධනය කරන්න තිබුණා. හැබැයි මම සතුටු වෙනවා, මට කලින් කතා කරපු අපේ සුගත්මන්දල මන්ත්‍රීතුමා කිව්වා ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීතුමා පළාත් පාලන ඡන්දය තියන්නේ කියලා. එතුමාම කියනවා පළාත් පාලන ඡන්දය තිය යුතුයි කියලා. ඒ නිසා මෙන්න මේ කියන වැඩපිළිවෙල තේරුම් ගන්න. ජනතාවගේ කැමැත්ත යටපත් කරගන්න හදනවනම් තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ නිසා තමයි මේ රටේ මහා දෙවන්ත උද්ඝෝෂණ නිර්මාණය වුණේ. ඒසම මං කියනවා අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය හරියට නිර්මාණය වෙන්න නම්, ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ කැමැත්ත වැඩපිළිවෙල හරියට ගෙනියන්න නම් මං හිතනවා මෙන්න මේ කියන රාජ්‍යයේ ජීවත් වෙන ජනතාවගේ කැමැත්ත අනුව නිර්මාණය යුතු රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා අවස්ථාව සැලසීම එසේ නොවනවා නම් මීට මාස 3-4 කලින් විච්ච දේ මේ රටේ පාලකයන්ට අපි මතක් කරන්න අවස්ථාවක් කරගන්න. දැන් බලන්න සුදේ, අපි දන්නවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒ වගේම සුදේශ කටයුතු අමාත්‍යංශයේ විශේෂ කාර්යභාරයක් තියෙනවා. රාජ්‍ය ප්‍රතිපක්තීන් වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් හදාගන්න. මම අපේ පක්ෂයේ වැඩපිළිවෙලක් අනුව ග්‍රාම නිලධාරීන්ගේ වැඩපිළිවෙල පිළිබඳව මාව යොමු කළා කියලා. කර මුනසනේ මන්ත්‍රීතුමනි, අද ග්‍රාම නිලධාරීන් සේවයේ දෙනවා අනපනත් 216 එහා වැඩපිළිවෙලක නිදෙනවා ගම තුල. හැබැයි ඔහුට සේවා ව්‍යවස්ථාවක්, ඔහුට ඔහුගේ රාජකාරී අස්ථාවරයි, ඔහුට ඔහුගේ රාජකාරී පිළිබඳව තෘප්තිමත් නැහැ. ඉතින් මේ පිළිබඳව අපි කතා කරාම මොකද්ද පත්තිච්ච සියලු ආණ්ඩුවන් කරලා තියෙන්නේ? ග්‍රාම නිලධාරීන්ගේ අවශ්‍ය සේවා ව්‍යවස්ථාව හදන්න මේක මුදල් කමිෂන්ට තල්ලු කරලා දාලා තිබෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව හරහා යම් තනතුරක් නිර්මාණය වෙනවා නම් ඒ තනතුරට අවශ්‍ය සේවා ව්‍යවස්ථාව එතනින් හැදෙන්න ඕනේ. දැන් හැබැයි සිද්ධ වෙලා තියෙන්නේ මේක මුදල් කමිෂන්ට තල්ලු කරලා දාලා මුදල් කමිෂන්ේ සභාපතිතුමා තීන්දුවක් කරන් තියෙනවා. ගාම නිලධාරී තුමාලාගේ මේ තනතුර සේවා ව්‍යවස්ථාව හදන්න MN5 කියන තැනට ගෙනියන්න වෙන්නේ නැහැ. කාරණා තුනක් ඇරිය ප්‍රශ්න තුනක් හඳුනාගෙන තියෙනවා. මම කියන්නම් මේ ප්‍රශ්න තුන කීතියෙන් එකක් තමයි වැටුප් වැඩිවීම පිළිබඳව යාලා ප්‍රශ්න කරන අපේ සුදේශ රාජ්‍ය පරිපාලන රාජ්‍ය අමාත්‍යතුම. එනම් කියනවා ML2 එකේ ඉන්න එකේ නම් ML5ට ගියාම මෙයාලා යයිද රාජකාරීමේ වශයෙන් එළියට ගිහලා වැඩ කරයිද කියන කාරණේ පිළිබඳව ප්‍රශ්න කරනවා. ඊට පස්සේ බලනවා මේ ML2 එකේ ඉන්න තවත් සේවකයන් මේ පිළිබඳව ප්‍රශ්න කරයි කියන මේවා ප්‍රශ්නද? මට අසනීපයක් තියෙනවා නම් මගේ 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 තියෙන අසනීපෙල බෙහෙත් දෙන්න ඕනි එකේ අර කට්ටියට අසනීපේ තියෙන ඔයාලට බෙහෙත් දෙන්නේ නැහැ කොහොමද දෙන්නම මෙරලයා. මේ රාජ්‍ය මුදල් කමිෂනේ ඉන්න සභාපතිවරයන් අපි අහනවා මේ ලෙඩේට බෙහෙත් ටික දෙන්න. එහෙම නැත්නම් ලෙඩු දෙන්නම මැරෙනවා. ඊළඟට රටේ ජාතික ආදායම එකතු කරන රාජ්‍ය නිලධාරී විශාල පිරිසක් වෙන මේ ගාම නිලධාරීන්ට ඒ සේවයේ පිටුවට පස්සේ මහා විශාල මුදලක් නැවත මේ රජයට එකතු කරලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මුළුසුනේ අපේ කාර්ක සභාවේ ගරු මන්ත්‍රීතුමනි දැන් මේ මුදල් වැඩිවීම නැවත අය කරගන්න පුළුවන් ක්‍රමවේද ගණනාවක් යෝජනා වෙලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන් රාජකාරිය නොවනවා ඔගේ සේවා ව්‍යවස්ථාවට ඇතුළු වෙන්න පුළුවන්. ඔවුන් ගියේ නැත්නම් රාජකාරියන් වශයෙන් ඒ සේවයේ අත ගියගේ සලකන. මෙන්න මේ කාරණා තුන විසඳන්නේ නැතුව මේක දැන් වෙනත් විද්වත් සභාවකට යොමු කරලා තිබෙනවා. මම මේ කාරණේ කිව්වේ විය යුතු කාරණා ගණනාවක් මගහැරලා තිබෙනවා. මේ එක් කාරණයක්. තව රාජ්‍ය සාන්ත්‍රයේ තියෙන බොහෝ නිලධාරීන්ගේ තනතුරු රාම සහ තනතුරු ව්‍යවස්ථා පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. මේවා දීර්ඝකාලීන විසඳීම නොමැතිව සේවා තෘප්තිය රාජ්‍ය සේවකයන් ඈත් වෙලා තිබෙනවා. ඔව් එන්නේ කලකිරීමෙන්. ඔව් එන්නේ ඔහුගේ සේවය පිළිබඳව අවිනිශ්චිතභාවය තුළ. ඒ නිසා ඒ වැඩ පිළිසිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම ඊට වඩා මේ ගැන කියන්න යන්නේ නැහැ. දැන් අපි බලන්න ඕනි විශේෂයෙන්ම ක්‍රීඩා අමතිතුමා දැන් කිව්වා මීට කලින් අපි නලින් මණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරාට පස්සේ දැන් පෞගේ කාලේ LPL ගහලා තියෙන කිවිසුම අමතිවරයා දන්නේ නැහැ කොහොම යනවදයි කියන කාරණේ. ඕක තමයි ගරු අමතිතුමා ඔය පැත්තේ තිබෙන බරපතල වැරද්ද. දැන් ඔතුමා අද කිව්ව එක පිළිබඳව අපි සතුටු වෙනවා. අමතිවරයෙක් කැඩියට හැමදාම සිද්ධ වෙන මුලසනේ මන්ත්‍රීවරුන්ට බලයට ආවට පස්සේ තාත්තට ඕනි දේ තාත්තා කරගන්නවා, බාප්පට ඕනි දේ බාප්පා කරගන්නවා, පුතාට ඕනි දේ පුතා කරගන්නවා. ඕකනේ වෙලා තියෙන්නේ. ඕක තමයි වෙලා තියෙන්නේ. පුතාට ඕනි දේ පුතා කරගත්. ඉතින් අපි සතුට වෙනවා. මොකද ක්‍රීඩා ඇමතිතුමා දැන් ක්‍රීඩා කරන්න යන්නේ නැහැ. අපි පෞගේ කාලේ දැක්කේ ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩා කරනවා. එයා පදක්කම් ගන්නවා. එයා ලෝක වටේ ගිහිල්ලා ක්‍රීඩා කරනවා. හැබැයි රටේ ඉන්න ක්‍රීඩකයන් ක්‍රීඩා කරන දෙනක් නැහැ. දැන් අද හැබැයි ඒක වෙනවා අර සංචාරක ඇමතිතුමා. දැන් සංචාරක ඇමතිතුමා සංචාර කරනවා, සංචාරක රටට නැහැ. මෙන්න මේක තමයි ආණ්ඩුක්‍රමයේ තුල මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕනි නිසා ආණ්ඩුවේ ඉන්න මැති අමතුරු තේරුම් ගන්න ඕනි කාරණා. ඒ නිසා අමුතුමා ගැන අපි සතුට වෙනවා, ඇත්ත කතා කරනවා, වැරද්ද පෙන්වා දෙනවා, වැරද්ද කරන්නේ කවුද කියන කාරණේ නොසලකා ඒකට දඬුවම් දෙන්න පුළුවන් කශේරුකාවක් තියනවා කියන කාරණේ පෙන්වලා තියෙන නිසා මේක අපි හිතනවා රටේ ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව අපිට ඉදිරියේ සතුට වෙන්න පුළුවන් කියන. හැබැයි නිසි දැනුම තියෙන හැකියාව තියෙන ඒ පුද්ගලයන් මෙතන සම්බන්ධ කරගෙන තිනවද කියන කාරණේ පිළිබඳව හොයන්න ඕනේ. මම එහෙම කියන්නේ කරුම මතුවා දැන් ඔබේ ආයතනයේ තියෙන යට ගහන විගණන දෙපාර්තමේන්තුවේ විගණන විමසුම. මේ විගණන තුල තිබෙනවා පෞගේ කාලේ සිද්ධ වෙච්ච මහා දෙවන්ත මංකොල්ල. මම ඔබතුමාට මේ විගණන විමසුම අංකය කියන්නම්. විශේෂයෙන්ම මේක දිනේ 2019 දෙසැම්බර් 26 වෙනිදා ආපු මේ විගණන විමසුම හොයලා බල. මහා දෙවන්ත මංකොල්ල මේ ආයතන ගත්ත බඩු බාහිර තාම දිරනවා. හැබැයි එක වැඩපිළිවෙලක් කරලා නැහැ. මේක ඔබතුමා දන්නේ නැහැ. අර ක්‍රිකට් ගහනවා වගේ මේ මේ මෙන්න මේ විමසුම් හරහා මහා දැවැන්ත කොල්ලෙන් සිද්ධ වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් ඔය LPL එක ගහන කිවිසුම වගේ අපි දන්නවා කෙත්තාරාම ක්‍රීඩාංගනේ දැන් ප්‍රතිව්‍යුහගත කරන්නේ කරන්න හදලා යෝජනාවක් ගෙනලා තියෙනවා. ඔබතුමාගේ කාලේ නෙමෙයි මීට කලින් කාලේ මේ කෙත්තාරාම ක්‍රීඩාංගනේ විකුණන්න හදනවා. ඇයි ඒ විකුණන්න හදන්නේ? මොකටද විකුණන්න හදන්නේ? ක්‍රිකට් ආයතනයට. එහෙනම් දැන් නලින් මණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා කවුද ඔය ක්‍රිකට් ආයතනයේ නියෝජිත හැටියට කටයුතු කරන්නේ කියලා. ඉතින් මේ කිතාරාමේ විකුණලා කිතාරාමේ ක්‍රිකට් එකට දීලා ඒකත් ඔය තරවකාරයන්ගේ බුකීකාරයන්ගේ අතරපත් වෙලා මේ රටේ මේ ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න තියෙන සම්පතක් නැති වෙනවා කියන කාරණේ මේලි මතක් කරන්න මේ වෙනුවෙන් ඔබතුමා කටයුතු කරගෙන විශ්වාසී තිබෙන නිසා ගරු ඇමතිතුමනි ඒ වගේම විශේෂයෙන්ම තව කාරණා කීපයක් මතක් කරන්න ඕනි දැන් අපි දන්නවා ක්‍රීඩාවේ වැඩපිළිවෙල දියත් කරන්න ඕනි ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩාව දියුණු කරලා හැබැයි එහෙම වෙන්නේ නැහැ එමේ යන වැඩපිළිවෙලක් හදන්න උත්සාහ කරත් පළාත් මට්ටමේ ගත්තත් පළාත් මට්ටමට අවශ්‍ය කරන ඒ දැනුම හැකියාව තියෙන අලුත් නවීන වැඩපිළිවෙලක් යොමු වෙන්නට ඕනේ අපේ පළාතේ ගත්ත හොඳ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා හැබැයි ක්‍රීඩකයන්ට අවශ්‍ය ජාතික තලයට යන්න පුළුවන් ඒ අලුත් දැනුම සහ අලුත් තාක්ෂණ වැඩපිළිවෙල අපේ පළාතට ඇවිල්ලා නැහැ ගරු එමුතුමනි මේක අපි නිරන්තරයෙන් කතා කරා එහෙම නොවුනම ඒ ක්‍රීඩකයාගේ දක්ෂතාවය ඉදිරියට එන්න ගේන්න බෑ ඒ හරහා අපේ රටට එන්න තියෙන ජයග්‍රහණ අපෙන් අහිමි වෙලා යනවා මේ පෞගිය කාලේ අපි හිටපු ආණ්ඩුව කාලේ අපි යෝජනා කරපු සමහර වැඩපිළිවෙල අද මහා මූකලා නැවිච්ච වනාන්තර විච්ච ක්‍රීඩාවඩපත් වෙලා තිබුණා දැන් බණ්ඩාරල ක්‍රීඩා පිටිය හැදුවා ඔ අපේ කාලේ ඉඳ ක්‍රීඩා ඇමතිවරයා තමයි මේක හදන්න කටයුතු කරේ අද ඔබතුමා එන්නේ යන්න වැස්සක් පොඩි පින්නක් ආවත් ඒක සෙල්ලම් කරන්න බෑ මහා ධනස්කන්ධයක් අදවවුවා මහා මුදලක් අදවවුවා අපිත් ගිහිල්ලා මුල් ගාලා තිබුණා හැබැයි දැන් ඒ ක්‍රීඩා පිටිය ක්‍රීඩා කරන්න බෑ පුංචි පින්නකට ආවා දැන් ක්‍රීඩකයෝ නැවත වතාවක් අසරණ වෙලා. ඇයි මේම වෙන්නේ? මේ ක්‍රීඩා පිටියේ තුන් වතාවක් හැදුවා. ආණ්ඩු තුනකදී හැදුවා. නමුත් මේව හදන්න අවශ්‍ය අස්තමේන්තු හදන තමුන්නාසලගේ ආයතනයේ ඉන්න සමහර නිලධාරි මේව හදන්නේ තමන්ට ඔබින විදිහට තමන්ගේ සාකු පෙරන විදිහට. අවසානයේ බැනුම් අහන්නේ තමුන්නාසලා දේශපාලනය කරන අපි. හැබැයි වියදම් වෙන්නේ මේ රටේ දුක් විඳින ජනතාවගේ මුදල් විනාශ වෙන්නේ. ඒ නිසා මේ නිලධාරීන් කවුද කියලා හොයාගෙන මේව නොවෙන්න ආයි කටයුතු කරන්න ඕනේ කියන කාරණේ පෙන්වා දෙනවා මේ එක් කාරණයක් මේ රටේ එක් කාරණයක් ගරු ඇමතිතුමනි ඉෂා අපි අද මේ පළාත් පාලනය વિશે ඉතාම වැදගත් කාරණයක් ඡන්දේ කල් දැමීම ඡන්දේ පැත්තක දැමීම කියන කාරණය එක පැත්තකින් අසාධාරණය කරනවා වගේම පළාත් පාලන ආයතන හරහා පුංචි රාජ්‍යයන් ශක්තිමත් කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න ඕනේ අපි දන්නවා
ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා
අපි අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා ඇමතුමා ඉන්නවා රාජ්‍ය ඇමතුමා එහෙමනම් පළාත් පාලන ආයතන වල තමන්ගේ ශක්තිය නැගින්න පුළුවන් ස්වයං ආයතන උත්පාදනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න
ඒක සහයෝගය
මුනසරේ ඉන්න අපේ මදුරු විතාන මන්ත්‍රීතුමා එතුමා හොඳ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා මොනවා වුණත් ඒ වැඩේ යන්න පුළුවන්ද කියන කාරණේ ප්‍රශ්නේ තියෙනවා ලේකම්තුමා දන්නවා ඉෂා අපි දන්නවා අපේ පළාත් පාලන ආයතන තුළ තිබෙන මහා ආර්ථික උත්පාදන වැඩපිළිවෙළ නව ආයෝජන වැඩපිළිවෙළ එනයි නව ආයෝජන වැඩපිළිවෙළ හඳුනාගෙන ඒව පළාත් පාලන ආයතනයේ තමන්ගේ වාර්ෂික අයවැය ලේකන එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙළක යෝජනා වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ. ඒව කරන්න බෑ. ඒ ආයතන අතර බෙදීම හරහා ආයතන අතර තියෙන අන්‍යෝන්‍ය සබඳතා හරහා මේවා කෙරෙන්නේ නැහැ මුළු ශ්‍රී කරුමන්තේ. මම හිතනවා ඔබතුමා ආරම්භ කළ තියෙන පාර්ලිමේන්තුවේ වැඩපිළිවෙලේ පටන් ගන්න පළාත් පාලන ආයතන සභාපතිවරු ගෙනල්ලා තමන්ගේ සභාවේ තිබෙන තමන්ට තමන්ගේ අයවැයට ආදායම් එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන යෝජනා ආයෝජන මොනවාද කියලා. ඒවට සහයෝගය දෙන්න. ඒව සහයෝගය දුන්නම රේ මධ්‍යම රජයේ බරක් නැහැ. මධ්‍යම රජයේ බරක් නැහැ. මේ ප්‍රාදේශ සභාවට, නගර සභාවට, මහා නගර සභාවට පුළුවන් තමන්ට දෙපෙයින් නැගිරිලා තමන්ගේ බලපෑදේශයේ ඉන්න ජනතාවට අවශ්‍ය සේවා ටික සපයා. රටට තියෙන රජයේ තියෙන්නේ වෙනත් කාරණා ටිකක් කරන්න. ඉතින් මෙන්න මේවා දීර්ඝ කාලයක් තිස්සේ නොවුණා. අපි දැක්කා ප්‍රාදේශභා පනත තුල තියෙන සමහර බොහෝ දේවල් අද යාවත් කාලින වෙලා නැහැ වෙනස් වෙන්නට ඕනේ. ඒවා වෙනස් වීම තුල තමයි මේ ප්‍රාදේශභා තුල තව ඉදිරියට යන්න පුළුවන්. ඒ සමයේ මැතිවරණේ කාල දානවට වඩා පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න පුළුවන් තවත් බොහෝ දේවල් එකතු කරන්න තිබෙනවා. නැත්නම් මැතිවරණ පරාජය වෙයි, අපි විනාශ වෙයි, අපි ගෙදර යයි කියලා තවත් මේ රටට මහා දෙවන්ත පරිහානියක් සිද්ධ කරනවා
මේ පළාත්ගේ කාලය අවසානයි ගරුමන්තුමා.
නිශ්චිත කළ යුතු වැඩපිළිවෙළ තෝරා නොගැනීම තුල කියන කාරණේ මතක් කරමින් මේ අවස්ථාවලින් පිළිමද ස්තුති වෙනවා.
ඔව් එමතුමා
අපේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා පිටත් වෙන්න කලින් මම හිතන්නේ මේ උත්තරයක් දුන්නොත් හොඳයි කියලා හිතුවා. අපි ගරු මන්ත්‍රීතුමා ක්‍රීඩාව සම්බන්ධයෙන් ඔබතුමා ගත්තාම කිව්වහම ඒක අපි එකඟ වෙනවා. මොකද බිම් මට්ටමේ සුසන්තිකාලා, යුපුන්ලා, එහෙම නැත්නම් හුසෙයින් බෝඩ්ලා වගේ දක්ෂයෝ ඉපදිලා මැරලා යනවා ඇති යාළගේ කුසලතා පෙන්නගන්න බැරුව. ඒ නිසාම මෙතෙන්දි ප්‍රධාන හේතුව උනේ මධ්‍යම රජයත් පළාත් සභාවත් අධ්‍යාපන අමාත්‍යංශයත් ගරු මන්ත්‍රීතුමා ක්‍රීඩා සංගමුත් හතර පැත්තකට යන්නේ. හේතුව අපේ රටේ බොහොම කැමති බෙදිලා වැඩ කරන්න. මම දන්නේ නැහැ හේතුව මොකද්ද කියලා බෙදෙන්න තමයි පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ නිසා අපි අපේ අමාත්‍යංශය අපි එකතු වෙලා වැඩපිළිවෙලක් හැදුවා ඒකාබද්ධව යන්න. දැන් පළාතෙන් පළාතට එනවා ඔබතුමාලගේ පළාතටත් ඇවිල්ලා ඊට පස්සේ පනත ඇතුළෙම තියෙනවා දිස්ත්‍රික් කවුන්සලය හදන්න පළාත් කවුන්සලය හදන්න ප්‍රාදේශීය ක්‍රීඩා කවුන්සලය දක්වා හදලා ගම්මට්ටමේ දක්ෂයින් තෝරගෙන සංචිතගත කරන්න. ඒ වගේම ඒ සංචිතයට ඇතුළත් වෙන ඒ කියන්නේ මිනුම් දර්ශ දණ්ඩයන් අනුව ඇතුල් වෙන දරුවන් වෙනුවෙන් දීමනාවක් ලබා දෙන්නත් කටයුතු කරන්න ක්‍රියා කරනවායි කියන එක විශේෂයෙන් මම මේ ලායේදී ඔබතුමාට සිහිපත් කරනවා. ඒ වගේම ඔබතුමා කිව්ව අර විගණුම විමසුම සම්බන්ධයෙන් උත් පැහැදිලිවම අපි සොයා බලන්න කටයුතු කරනවා ගරු මන්ත්‍රීතුමා.
මේ ළඟට ගරු ජයන්ත සමරවීර මැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ වැල් ශීර්ෂයට එක්වෙන අවස්ථාවක් ලබා දීම ගැන තමුන්නාසයට අපේ ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, කොහොම වුණත් පළාත් පාලන තරුණ ක්‍රීඩා පළාත් සභා අමාත්‍යංශය පිළිබඳව මේ වැය ශීර්ෂය පිළිබඳව අදහස් කීපයක් මේ වෙලාවේ එකතු කරන්න කැමතියි. මා සූදානම් වෙලාවේ මට දැනුවත් වෙලා තිබුණේ ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි සංස්කෘතික කටයුතු අමාත්‍යංශ වැය ශීර්ෂයට අදහස් දක්වන්න කියලා. කොහොම වුණත් කමක් නැහැ, තමුන්නාසගේ අවකාශයෙන් මේ පළාත් පාලන විෂය ගැන විශේෂයෙන්ම පළාත් සභා විෂය ගැන ඒ වගේම ක්‍රීඩා හා තරුණ කටයුතු විෂය ගැන අදහස් කීපයක් මේ වෙලාවේ එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි, අද පළාත් පාලන ක්ෂේත්‍රය ගත්තොත් විශේෂයෙන්ම බරපතල අවුලකට වියවුලකට ඇදවැටී තිබෙන වෙලාවක් මේ වෙලාව. එක පැත්තකින් අපි ඉන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයේ ආසන්නේ. දන්නේ නැහැ මැතිවරණේ තියෙනවද ආණ්ඩුව නැද්ද කියලා. අපිට පේන්නේ එක එක උප්පර වැටි යොදලා මැතිවරණේ කල් දා ගන්න උත්සාහ කරන වග. පළාත් පාලන ශේෂ්ත්‍රයේ අද විශේෂයෙන්ම ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි පටන්ගත්තු වැඩ අතරමඟ නතර කරපු ස්වභාවයක් තමයි පේන්න තියෙන්නේ. අපි ඉල්ලනවා මේ විෂය භාර අමාත්‍යවරුන්ගෙන් පටන්ගත්තු වැඩ ටික අවසන් කරන්න ප්‍රමාණවත් මුදලක් මේ වැයිශිෂ්‍යෙන් වෙන්වෙලාද තියෙන ප්‍රශ්න කියලා වෙන්වෙලාද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. වෙන්වෙලා නැති බව තමයි පේන්න තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? දැනටත් වැඩ ආරම්භ කොට තිබෙන ගරු අග්‍රාමාත්‍යතුමන් මේ වෙලාවේ සහභාගි වෙනවා. ඔබතුමාගේ විශ්වාර අමාත්‍යවරයා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත මේ ගැටලුව යොමු කරනවා. ගරු අග්‍රාමාත්‍යතුමනි, පසුගිය කාලේ මුළුල්ලේ විශේෂයෙන්ම 2018න් පස්සේ 2019 ජනාධිපතිවරණයෙන් පස්සේ පළාත් පාලන ආයතන විශාල වශයෙන් පොදු යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කළා. හැබැයි අද ඒ ව්‍යාපෘති අතරමඟ නතර වෙලා තියෙනවා. ඒ නතර වීමෙන් ඇති වී තිබෙන්නේ විශාල එක පැත්තකින් ජනතාවගේ පීඩනයක්, අනිත් පැත්තෙන් යොදවපු මුදලත් කිසි ප්‍රතිලාභයක් ගෙනෙන්නේ නැතුව විනාශ වෙලා නාස්ති වෙලා යෑමක්. ඒ නිසා මම යෝජනා කරනවා මේ පළාත් පාලන ආයතන ආරම්භ කොට අතරමඟ නතර කොට තිබෙන වැඩ වඩාත් මහජනයාට ප්‍රයෝජනවත් වෙන වැදගත් වෙන අවශ්‍යතාවය අනුව බලලා ප්‍රමුඛතාගත කරලා අලුත් වැඩ ආරම්භ කරන්න කලින් නව වැඩ පටන් ගන්න නව ව්‍යාපෘති පටන් ගන්න කලින් මේ අතරමඟ නතර කොට තිබෙන ව්‍යාපෘති අවසන් කරන්න අවශ්‍ය කටයුතු කිරීම කරන්න කියන යෝජනාව මේ වෙලාවේ කරනවා ගලු අග්‍රාමාත්‍යතුමනි එසේ නුනොත් සමහර ක්‍රියාපති අපි දන්නවා පටන්ගෙන තියෙනවා ලක්ෂ 10යි ලක්ෂ 5ක් විතර වියදම් කළා අවසන් කළා නැහැ දැන් අර වියදම් කරපු එකක් ප්‍රයෝජනයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ ඒකත් නාස්ති වෙලා යනවා ඒ නිසා මේ පිළිබඳව තමුන්වහන්සේගේ අවධානය මේ වෙලාවේ විශේෂයෙන්ම යොමු කරන්න ඕනේ ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමනි මීට පෙර මේ පිළිබඳ අවධානය යොමු වුණාද මම දන්නේ නැහැ අද පළාත් පාලන ආයතනවල ඉන්නවා අනියම් ආදේශ මට්ටමින් බඳවගත්තු සේවකයෝ 3500කට ආසන්න සංඛ්‍යාවක් ඔවුන් සේවය ස්ථිර කරලා නැහැ අවුරුදු ගණන් පසුගිය පළාත් පාලන මේ පළාත් පාලන විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන වල බලය බහුතරයක බලය පොදුජන පෙරමුණට ලැබෙන 2018 ඊට පෙර ආතුවත් ඉනම් එක එක ආයතන සභාපතිවරුන් බඳවගත්තු විශේෂයෙන්ම කම්කරු සුළු සේවකයන් රියදුරව වෙන්න පුළුවන් මාර්ග කම්කරු වෙන්න පුළුවන් කාර්යාල කාර්ය සහායකයෝ වෙන්න පුළුවන් මේ ආදී වශයෙන් 3500කට වැඩි සේවකයන් ප්‍රමාණයක් ඒ පළාත් පාලන ආයතනවල ඉන්නවා ඔවුන්ගේ සේවා අවුරුදු 10 12 15 අනියම් පදනමින් ආදේශ පදනමින් කොන්ත්‍රාත් පදනමින් වැඩ කරපු සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා මම කරුණා කරලා ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ අවුරුදු 10 15 එක දිගට ආදේශක අනියම් කොන්ත්‍රාත් පදනම් වල සිටින මේ සේවකයෝ බඳව ගැනීම ඒ අය ස්ථිර කිරීමට අවශ්‍ය පියවර වහාම ගන්න මේ අයගේ සේවය සුරක්ෂිත කරන්න කියලා මම ඊළඟ ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමා මේ පිළිබඳව මේ වෙලාවේ හෝ පිළිතුරක් ලබා දෙනවා නම් ඒ වඩාත් ඒ සේවකයන්ගේ විශ්වාසය ඇති කරන්න සුරක්ෂිතභාවය පිළිබඳව උන්ට බලාපොරොත්තුවක් ඇති කරන්න හේතුවක් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඔවුන් ඉතාම අනාරක්ෂිතත්වයක ඉන්නේ ගරු අමාත්‍යතුමනි. විශාල වශයෙන් පීඩාවට පත් වෙලා ඉන්නේ සොච්චම් පඩියක් ලැබෙන්නේ. ආයතන ප්‍රධානියට පුළුවන් ඕන වෙලාවක ඕන් අයින් කරන්න. ඕන වෙලාවක අයින් කරන්න පුළුවන්. අවුරුදු 10 15 ඉන්නේ කාගේවත් අවවරණක් පිළිසරණක් රැකවරණයක් ඔවුන්ට නැහැ. ඒ මිනිස්සු ඔවුනුත් මිනිස්සු ගරු මූලාසන රුද්ද මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි දැන් මේ විශේෂයට අදාළ නුනත් එහෙම තව පිරිසක් ඉන්නවා. ඔහුගේ කාලේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වරයාගත් ඉතා වැදගත් තීන්දුවක් තමයි අපස සාමාන්‍ය පෙළ අසමත් සමෘද්ධිලාභී පවුල්වල ඉන්න තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබා දෙන්නේ. අපසාමාන්‍ය පෙළ අසමත් වෙන්නේ තමන්ගේ වරදින් නෙමෙයි. අපසාමාන්‍ය පෙළ අසමත් උනේ මේ තමන්ට පාලනය කරන්න බැරි තත්ත්වයන් හින්දා. ගෙදර දීච්ච දුප්පත්කම හින්දා. පොතපත පෑන පැන්සල මකන කෑල්ල අරගෙන යන්න බැරි හින්දා. ඉස්කෝලේට හරියට සහභාගී වෙ ඉස්කෝලේට හරියට ඉස්කෝලේ යන්න බැරි හින්දා. අද වුණුත් 37000ක් පමණ බඳව ගත්තා. අද වුණත්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. අවුරුදු 3ක පමණ කාලයක් දැන් වුණුත් 2ක 3ක පමණ කාලයක් වුණුත් සේවයේ සුරක්ෂිත භාවයකින් තොර වුණත් අද ඉන්නවා. වුන්ටත් අද බරපතල ලෙස ඔවුන්ගේ සේව පිළිබඳවත් බලාපොරොත්තු ඉල්ලා ඒ සේවකයෝ අත්හැර යනවා. එසව වුන් පිළිබඳවත් මේ වෙලාව විශේෂ මතක් කිරීමක් මේ බහුකාර්ය කාර්යසාධන දෙපාර්තමේන්තු සේවකයන් පිළිබඳවත් විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න අවශ්‍යයි. ඔවුන්ගේ
ඔව් එමතුමා
ජයන්තමන්තුමා මේ කාරණාව මීට පෙරත් කතාවට ආවා. මේක අර වැඩදී මතයක් සමාජගත වෙනවනේ. අපි රජයේ තියෙන ආයතන පුරප්පාඩු අඳුනගෙන පියවරෙන් පියවර මේ අය රජයේ සේවකයෝ බවට පත් කරන්න දැනටමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැනටමත් රජයේ තියෙන උදාහරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, එතකොට සුරාබදු වැඩි එවැනි දෙපාර්තමේන්තුවල තියෙන කම්කරු පුරප්පාඩු අඳුනගෙන මේ පුද්ගලයෝ ඒ කැමැත්ත මත ඒවට ස්ථානගත කරමින් පවතිනවා. අපි
දැන් ගරු අමාත්‍යතුමනේ ස්තුතිවන්ත වෙනවා තමුන්නාන්සේට. අපි දන්නවා මේ කැබිනට් පත්‍රිකාව ගරු අග්‍රාමාත්‍යතුමන් මෙතන සහභාගී වෙනවා, එතුමන්ගේ මතකයේ ඇති මේ බහුකාර්ය කාර්යසාධන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරකොට අපද සාමාන්‍ය පෙළ අසමත් සමෘද්ධිලාභී පවුල්වල සමාජිකයන් මේ බහුකාර්ය සංවර්ධන කාර්යසාධක දෙපාර්තමේන්තුවට බඳව ගැනීම සඳහා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවේ ඒ වෙනකොට පුරප්පාඩු 70,000ක් අඳුනගෙන තිබ්බා. ගරු මන්ත්‍රීතුමනි, පුරප්පාඩු 70,000ක්. ඒතර අපිත් ආණ්ඩුවේ පාර්ශ්වකාරෝ, අපිට මතකයි රාජ්‍ය අමාත්‍යංශ රැස්වීමකදී මේ පිළිබඳ අනාවරණය වුණා. පුරප්පාඩු 70,000ක්, පොඩි ගාණක් නෙමෙයි, බඳව ගන්න පුළුවන් වුණේ 37,000යි. ගරු ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරන ඔබතුමා කිව්වා පුරප්පාඩු අඳුනා ගැනීමක් කරමින් තමයි ඇතුළත් කරන්න කියලා, මේ අන්තර්ගහණය කරන්න කියලා. පුරප්පාඩු
තියෙනවා
ජයන්ත මන්තුමා. ඒකෙදී පුරප්පාඩු හඳුනා ගැනීම නෙමෙයි, ඒ අයගේ කැමැත්ත සහ ඒ අයගේ තියෙන ඒ දැන් උදාහරණයක් රියදුරෙක් ගම්මුකෝ, ඒ අයගේ තියෙන විශේෂ දැනුම අඳුනගෙන ඒ ටික රාජ්‍ය ආයතන වල ස්ථානගත කරන්න යනවා. බහුකාර්ය කියන ඒ කතාව අයින් කරලා මේ රජයේ සේවකයෝ බවට පත් කරන්න තමයි අපි වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ.
හොඳයි හොඳයි, එහෙනම් බොහොම
සුදුසු
මිනිත්තුවක් දෙන්න, මිනිත්තුවක් මේ කාරණේත් කියලා අවසන් කරනවා. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, එතෙක් ඔබතුමා කියන ඒ රජයේ සේවයේ තියෙන පුරප්පාඩු වලට ඒ අයට සරිලන රැකී අවස්ථාවට, සුදුසුකම් අනුව සරලන රැකී අවස්ථාවට ඒ අය අන්තර්ග්‍රහණය කරන තුරු මම ඉල්ලීමක් කරනවා, ඒ අය දැන් ඉන්නේ කළුතරායි ඉන්නේ දොම්පේ, පාලින්ද නුවරයි ඉන්නේ මරදානි. මේගොල්ලන්ට හම් වෙන්නේ රුපියල් 22,500යි ගරු අමාත්‍යතුමනි. මේ අයට ආසන්නම ස්ථානයේ රැකියාවල, එහෙම ආසන්න ස්ථානවලත් පුරප්පාඩු තියෙනවා. මේ පිළිබඳ කිසිම දැන් කොළඹ දිස්ත්‍රික්කයෙන් බහුකාර්ය සංවර්ධන බලකා දෙපාර්තමේන්තුවට පුද්ගල මේ බැඳුනේ නැහැ කියලා, බඳ ගන්න බැරුණා කියලා පාලින්ද නුවර කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ඈත බදුරලි කෙනාව ගෙනල් දිනව මරදාන. මතු වලල්ලා විට
මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැයිසීර්සේ කතා කරන වෙලාවේ, ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පළාත් පාලන පළාත් සභා ගරු අග්‍රාමාත්‍යතුමා යටතේ පවතින ඒ අමාත්‍යාංශයේ වැයිසීර්ස කතා කරන මේ වෙලාවේ ඒ සම්බන්ධව වචනයක් කතා කරන්න අවස්ථාව ලැබීම ගැන මම මුලින්ම සතුටු වෙනවා. සතුටු වෙන අතරේදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශයේ ප්‍රයිශීර්ෂ ගැන කතා කරනකොට මේ සභාවේදී පැනනගෙන කරුණක් ගැන මතක් කිරීම මගේ වගකීමක් යුතුකමක් කොටස මම කල්පනා කරනවා. මොකද මම අතර අවස්ථාවක මාතලේ මහනගර සභාවේ නගරාධිපතිවරයා වශයෙන් කටයුතු කළා. එදා ඒ යුගයේදී ස්වර්ණ පුරවර සම්මානය ලබා ගන්න මේ රටේ මහනගර සභා පළාත් පාලන ආයතන අතර මට හැකියාව ලැබුණා. ඒ නිසාම විශේෂයෙන් අද උදේ ආපු චෝදනාවක් තමයි මම උදේ දැක්කා, මට අහන්න ලැබුණා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට චෝදනා කරනවා වගේ මේ රටේ පළාත් පාලන ආයතන 341ම සභාපතිවරුන්ට එහෙම නැත්නම් ඒ අයට චෝදනා කරන්න මේ සභාව විපක්ෂයේ අපේ මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කළ අවස්ථාවලදී අපිට එහෙම අහන්න ලැබුණා. හැබැයි අපි කියන්න ඕනේ අයට විශේෂයෙන් ප්‍රාදේශීය ආයතනයෙන් පළාත් පාලන ප්‍රාදේශීය සභාවෙන් ඇවිල්ලා ඔවුන් කරන මෙහෙය පිළිබඳව පහුගිය කාලයේදී කොරෝනා වසංගතයේ වෙලාවේ ඔවුන් කළ මෙහෙය පිළිබඳව කටයුතු කිරීමේදී මහත් දවන්ත හයියක් පළාත් පාලන ආයතන ලබා දුන්නා. රටේ සුවිශේෂී අවස්ථාවදී පළාත් පාලන ආයතන අපට ලොකු හයියක් ලබා දෙනවා. මේ රට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා. ඒ නිසා චෝදනා කරනකොට කියන්නේ ඒක තමයි මම කියන්නේ. ඒක තමයි මම කියන්නේ සියලු දෙනාම එක ගොඩට දාලා කතා කරන චෝදනා කරන්න තියෙන්න පුළුවන්. නෑ ඒක තමයි 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුළ ආණ්ඩුකාරතුමාට පිළිබඳව පරීක්ෂණ කරලා ඒ සඳහා කටයුතු කරන්න පුළුවන්. ඒක පුළුවන්කම තියදී මෙතෙන් ලැබිලා මුළු ඔක්කොටම 340කට මේ වගේ චෝදනා කිරීම මම හිතන්නේ ඒක තමුන්නාසලගේ දේශපාලන ප්‍රයෝගයක් මම දකින්නේ. ඒක නිසා තමයි මම කියන්නේ ඒක එහෙම කරන්න එපා කියලා. ඒකෙන් අර කනමකුණසා නොකාම කුණක් දෙන්නටම ඒකේ වදිනවා. ඒක මහ ජරා වැඩක්. ඒක නිසා මම ඒක ගැන මතක් කරේ ඒකයි. අනිත් එක තමයි පළාත් පාලන මැතිවරණයේ ඉල්ලන තමුන්නාසලා ඒ මැතිවරණ සඳහා ක්‍රමවත් පිළිවෙලක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. මම එහෙම කියන්නේ පහුගිය පළාත් පාලන මැතිවරණ තීන්දුව తీරන නිසා අද ආකූල ව්‍යාකූල බවට පත් වෙලා තියෙනවා, අවිනිශ්චිත බවට පත් වෙලා තියෙනවා පළාත් පාලන මැතිවරණ පවා. ඒ නිසා මේ ක්‍රමයක් අනුගමනය කරන්න පරිණි පැවති මනාප ක්‍රමයේද, එහෙම නැත්නම් අලුතෙන් ආපු ක්‍රමයේද, අවුරුදු 35න් පහළ තරුණ තරුණියන් ගන්නවද, කාන්තාවන් මේ සඳහා සහභාගී කරගන්නවද, මේ සඳහා කියන මේ කනුකාණවට හොඳ උත්තරයක් අපි ගාව තියෙනවා. ඒ උත්තරෙත් අපි මේ සභාව තුළ සාකච්ඡා කළ යුතු වෙනවා. 135 මට මතකයි ජීඑල් පිරිස් මැතිතුමා තරුණ අසන්න කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් එදා තරුණ තරුණියන්ට මේ රටේ අවස්ථාව ලබා දීම නිසා තමයි අපි වගේ අයට මේ පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාව ලැබුණේ. මම හිතන්නේ මේ රටේ තරුණ පිරිසට විශාල පිරිසට ඒ අවස්ථාවෙන් ඒ අවස්ථාව උදා වුණා. පණ්ඩුකාභය රජතුමාගේ යුගයේ ඉඳලා ආපු ග්‍රාම පාලන යුගයේදී මේ රටේ අපි දකිනවා ආර් ප්‍රේමදාස මැතිතුමා, ඒ වගේම SWRD බණ්ඩාරනායක මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ පළාත් පාලන වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන්නා. අපිට රුපියල් ප්‍රාදේශීය සභාවට ඒ කාලේ හැමෝම රුපියල් 105යි. මේ රටේ ආයතන දුෂ්කර තියෙන පළාත් ප්‍රාදේශීය සභාවකට. හැබැයි ඒ 105 හම්බුන එක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී විශාල මුදලක් ලබා දෙන්න කටයුතු කළා. ඒ නිසා අපි කියනවා මේ මැතිවරණයට එනකොට ඒක කල් අරගෙන හරි කමන්නේ නිසි ක්‍රමවේදයක් ඔස්සේ සාකච්ඡා කරලා මේ සභාව තුළ තීරණ තීන්දුව අරගෙන තමයි ක්‍රමවත් වැඩපිළිවෙලක් ඔස්සේ මේ මැතිවරණය තියන්න ඕනේ කියන එක අපි ඊටාම් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ පළාත් සභාව ඒ වගේම අපි දිනේෂ් කුණාරද මැතිතුමාට අපේ ගරු අගමැතිතුමාට ඊටාම ස්තුතිය පළ කරන්න ඕනේ. එතුමා එදා ඉඳලා මේ රටේ පළාත් පාලන ආයතන වෙනුවෙන් දක්වූ දායකත්වය සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වශයෙන් මේ රටේ දිස්ත්‍රික් මට්ටමින් ඒ කරන කාර්යභාරය අදත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට ගිහිල්ලා මේ රටේ සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාවය මේ සෑම ක්‍රියාවලියකදීම ගරු අගමැතිතුමා කරන මෙහෙය පිළිබඳව අපි එතුමාට අපේ ගෞරවපූර්ව ස්තුතිය පුද කරන්න ඕනේ සහ ජනාධිපතිතුමා පළාත් පාලන ආයතන වෙනුවෙන් කරන මෙහෙය, ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍ය චානක වක්කුඹර මැතිතුමාට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕනේ පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල. දැන් සමහර කට්ටිය කියනවා වුණා මේ පළාත් පාලන ආයතන වලට කොහොමද මේ පවත්වාගෙන යන්නේ. නෑ, පළාත් පාලන ආයතන පවත්වන ක්‍රමවේද තිබුණා ඉදා ඉඳලා අද වෙනකන්. ආදායම් උත්පාදක ක්‍රියාවලිය, ඒ නීති රීති ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ බදු ගන්නගේ ප්‍රශ්න විසඳීම මේ සඳහා පළාත් පාලන ඒ නීති රීති ඔස්සේ පහුගිය කාලෙත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුණා කියන එක අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එසේ මතක් කරන අතරදී විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් මේ වෙලාවේ අද සහභාගී වෙන අපේ ගරු ඇමැතිතුමා ප්‍රශාන් රණසිංහ මැතිතුමා, ඒ වගේම අපේ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ සිල්ලම් මැතිතුමා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන්ටත් මම මගේ ගෞරවපූර්ව ස්තුතිය පුද කරනවා. පහුගිය කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශයේ අපේ වගකීම නිසියාකාරව ඉස්සකරනද ඔවුන් කරන ලද කැපකිරීම සම්බන්ධයෙන් මම මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමාට මම ස්තුතියන් දෙනවා. රුපියල් මිලියන 10,800ක් 10,200ක් මේ අමාත්‍යාංශ වෙනුවෙන් 2023 වැඩ සඳහා ලබා දෙන්න අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් උදේ ඉඳලා මුළු දිවයිනම පුරාම ඉන්න මන්ත්‍රීවරුන්ගෙන්, ගරු ඇමතිවරුන්ගෙන් ආපු මේ සාකච්ඡාවේදී ආපු ප්‍රශ්න දිහා බලපුවාම ලක්ෂ්මන් කිරියල්ලා ඇමතුමා මෙතන ඉන්නවා විපක්ෂයේ උදේ එතුමා කිව්වා මේ ඇමරිකානු තානාපතිනම් මොකක්ද චෝදනාවක් කරා කියලා. දේශපාලන ඇඟිලි ගැහිම් මේ රටේ ක්‍රීඩා වෙන්නේ තියනවා කියලා. මම එතුමාට පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ දේශපාලන ඇඟිලි ගැහිම් තිබුණා යුගයක් තිබුණා මේ රටේ ක්‍රීඩාවේදී. හැබැයි වර්තමාන අද දවසේ ක්‍රීඩාවේදී එවන් කිසිම දේශපාලන ඇඟිලි ගැහිමක් මම දකිනවා කිසියම් ආකාරයකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි වඩා නිවැරදිව මේ ක්‍රියාවලිය කිරීම සඳහා අද මේ රටේ රටම පිළිගත්ත අර්ජුන රන්තුංගේ 1996 මේ රටට ක්‍රිකට් ජයග්‍රහණය ලබා දුන්නු නායකයා අද ඔහු ජාතික ක්‍රීඩා ජාතික සභාවේ සභාපතිවරයාසෙන් පත් කළා තියෙනවා. එතුමාගේ නායකත්වයෙන් ඒ ජාතික සභාවෙන් ඒ පත් කරනකොට එතන රොසන් රණසිංහ ඇමතුමා හෝ රෝහණ දිසානායක මම රාජ්‍ය මන්ත්‍රීවරයාසෙන් මම හෝ වෙනත් කිසිම නායකෙක් දේශපාලනඥයෙක් මේවට ඇඟිලි ගහන්නේ නැහැ. යම්මාකරින් ගැටලුවක් සිද්ධ වුණා නම් අර්ජුන රණතුංග වැනි නායකයෙකුගෙන් ක්‍රීඩා සභාවේ ඉන්න එතන සම්භාවනීය පිරිස දිහා බලපුවාම ඒ අයගෙන් වෙන්නේ අකටයුත්තක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා කිසියම් ආකාරයක මොනවා හරි වැරදි පණිවිඩයක් ගිහිල්ලා තමයි නැත්නම් ආගමික පණිවිඩයක් නැත්නම් වෙනත් දේශපාලනික පණිවිඩයක් ගිහිල්ලා තමයි එවැනි චෝදනාවක් අපිට වුණා නම් උනේ කියන එක ලක්ෂ්මන් කිරියල් මහත්මයා මම මේ වෙලාව මතක් කරන්න ඕන පුතුමාට. මොකද අපේ හොඳ ජාතික සභාවක් තියෙනවා, තේරීම් කමිටු තියෙනවා. ඒ තේරීම් කමිටු වලින් තෝරා ගත්තට පස්සේ එතන ගැටලුවක් තියෙනවා නම් ජාතික සභාවට යම ඒ ජාතික සභාවේ තේරීම් කමිටුවෙන් තමයි ඒ අවසාන තීන්දුව ගන්නෙ. ඒ තීන්දුව ගන්නකොට කිසියම් දේශපාලන ඇඟිලි ගැහිමක් එතනදී සිද්ධ නොවනවයි කියන එක මම ඉතාම වගකීමකින් සහ ඉතාම පැහැදිලිව මේ වෙලාවේ ඔබතුමාට ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම අපේ අමාත්‍යාංශය මගින් මම ඉස්සුදන්ත වෙනවා හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මැතිතුමාට, ඒ වගේම රාජ්‍ය ඇමති තේනුක විදානගවගේ මැතිතුමාටත්, එතුමලා පහුගිය කාලේදී මේ අමාත්‍යාංශය වගකීම් බාරගෙන කටයුතු කිරීමේදී බොහොම වෙහෙස මහන්සි වෙලා එතුමලා කටයුතු කළා තිබුණා. ඒ පිළිබඳවත් මම ගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ ක්‍රම ආපු ක්‍රමවේදය අද රොසන් රණසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් වෙනසක් නොකර බොහොම වෙහෙස මහන්සි වෙලා දිස්ත්‍රික්ක මට්ටමට පත් කළා. ඒ වගේම 1973 ජාතික ක්‍රීඩා පනතට අනුව අපෙන් යුතු වගකීම් කොටස ඉස්ස ගන්න අපි කටයුතු කරනවා. විශේෂයෙන් මෙතනදී අපි කියන්න ඕන එක පැත්තකින් ක්‍රීඩා අමාත්‍යාංශය තුල යෞවන කටයුතු අමාත්‍යාංශය තුල අපි දැක්කා පහුගිය කාලෙදී අරගල මේ රටේ තියෙනවා. අරගල වලට බොහෝ විට සහභාගී වුණා තරුණ තරුණියන්. ඒ තරුණ තරුණියන් සහභාගී වුණ ආකාරය පිළිබඳව මම මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒ පිළිබඳව විග්‍රහ කරන්න යන්නේ නැහැ. හැබැයි මම දැක්ක දේ තමයි අරගලයේ පටන් ගත්තේ නිර්පාක්ෂික කියලා. හැබැයි අවසානයේදී ඒක අවසන් වුණේ මේ රටේ දේශපාලන පක්ෂම, අරාජික වූ දේශපාලන පක්ෂම ඒ තැන් වල සහභාගී වෙලා ඒක විනාශ කරමින් තමයි ඒ අරගලයන් අවසන් කරනකොට ඒ කටයුතු සිද්ධ වුණේ. අද මොනවා කවුරු කතා කළත් නිර්පාක්ෂික කියලා පටන් ගත්ත දේවල් අවසානයේදී පාක්ෂික වශයෙන් අවසන් කරන්නටයි ඒ අය කටයුතු කළේ. එතන දේශපාලනය තිබ්බා සමහර ඡන්ද අවස්ථා ගන්නවක දිල්ලලා ඡන්ද 4000 ලබාගෙන පැරදුණු අය ඒ අරගලට නායකත්වය ලබා දුන්නා. එහෙම තත්ත්වයක් මේ රටේ ඉතිහාසය තුල තිබුණා. ඒ නිසා ඒක තරුණ අරගලයක් කියලා ඒ ආකාරයෙන් විග්‍රහ කරන්න උත්සාහ කරනවා නම් මම ඒකට අපි ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ. අපිට තියෙන ආයතන අතර විශේෂයෙන් තරුණ කටයුතු හා රැකියා අමාත්‍යවරය වශයෙන් වර්තමාන ජනාධිපතිතුමා කරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 1977 ආණ්ඩුවට පස්සේ තරුණ කටයුතු හා රැකියා ආරක්ෂා අමාත්‍යවරය වශයෙන් ආරම්භ කරපු නොයෙක් තරුණ කටයුතු අමාත්‍යාංශයේ මහනුවර ප්‍රදේශයේ බෙල්ලුඩැණි ආයතන ඒ තුන තිබ්බා. එදා චන්ද්‍රලේඛා පෙරලා ඒ වගේම හෙට්ටි ආරච්චිලා ජනතා මාසල් ජනතා මේවැනි අය විශේෂයෙන් සෞන්දර්ය ශාස්ත්‍රයෙන් බොහොම ඉස්සරහට ආවා. ඒ අය එදා බෙල්ලුඩැණි ආයතන සකස් කළ මෙරටේ අලුත් යුගයක් නිර්මාණය කරන්න කටයුතු කළා. මම හිතන්නේ 77 කාලයේදී අද ඒ තැන් වලට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය අද ගිහිල්ලා අලුත් වැඩපිළිවෙළක් ඒ තුල එතුමයි ආරම්භ කරපු තරුණීන් මේ රටේ වර්තමානයට තරුණීන්ට බාර දී මේ වගකීම අපේ අමාත්‍යාංශ අද ඉස්සර කරමින් ඉන්නවා අපි ඒක කියන්න ඕනේ ඉතා පැහැදිලිව විශේෂයෙන් මේ අරගලයට සහභාගී වුණු තරුණයෝ අද අපිත් එක්ක එකතු වෙනවා ඊයේ පෙරේද අපිත් එක්ක එකතු වුණා එහෙම
තමයි ගරු ඇමතිතුමා ඔබතුමාට තව විනාඩි 2ක කාලයක් තියෙනවා
මට විනාඩි 15ක් තියෙන්නේ
14ක් තියෙනවා
ඔව් 14ක් ඒක අඩු වෙලා නේ
විනාඩි දැන් 12ක් ගිහිලා දී
ඔව් ඒක නිසා මම කියන්න ඕනේ අපි බියගම ක්‍රීඩා පිටියේ දැන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අගමැතිතුමාගේ මෙහෙයුමෙන් 75 වෙනි නිදහස වෙනුවෙන් 2023 අවුරුද්දේ ක්‍රීඩා විශ්වවිද්‍යාල ක්‍රීඩා උපාධිය ලබා දෙන විශ්වවිද්‍යාලයක් බියගම ඇතිකරන අපි ආරම්භ කරලා තියෙනවා දැන් ඒ කටයුතු අපි ක්‍රියාත්මක කිරීම වැඩපිළිවෙළ සිද්ධ වෙනවා ඒ වගේම අපි බලනවා PPP Public Private Partnership පෞද්ගලික සහ රාජ්‍යාංශ එකතු කරලා මේ රටේ ක්‍රීඩාව මහ බැංකුවට බරක් නොවී ඒක ඉස්සරහට ගෙන යන සුගද්දාස සංකීර්ණයේ බෝගම්බර ඒ වගේම නූරේලි වැනි ආයතන මේ අයත් එක්ක එකතු වෙලා ක්‍රීඩා අමාත්‍යාංශයට රටට බරක් නොවී මේවා පවත්වන යන්න සහ ක්‍රීඩාව දියුණු කරන්න. ඒ වගේම තරුණ සේවා සභාව යෝන් සේනාංකය විශාල වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක කරනවා ගමෙන් ගමට ගිහිල්ලා මේ රටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 336ක් හරහා ඒ වගේම යෝන් සේනාංක ඒ ආකාරයෙන්ම සාමාන්‍ය ලක්ෂ 223ක් මේ රටේ ලක්ෂ 49කට වැඩි ප්‍රමාණයක් තරුණ තරුණයන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ මේ තරුණ තරුණයෝ තමයි අපේ වර්තමානය සහ මේ තරුණ තරුණයන් තමයි අපේ අනාගතය. ඔවුන්ට මේ රට ඔවුන් සමග මේ රට ක්‍රියාත්මක කරන්න අපි දැක්කා පහුගිය දවසක ඉන්දියාවේ අගමැතිතුමා මෝදි මැතිතුමා කියලා දෙන අධ්‍යාපන ක්‍රමේ වෙනසක් විය යුතු ඉන්දියාවේ ඒ වෙනස තමයි අධ්‍යාපනය ලබා දෙනකොට පුළුවන් වෙන්න ඕන අනාගතයේදී ව්‍යවසායකයෙක් බවට පත් වෙන්න. ඒ ව්‍යවසායකයාට පුළුවන් වෙන්න ඕනේ අඩු ගානේ රැකියා දෙක තුනක් හරි ඒ තනතරනේ දෙන්න කියලා ඉන්දියාව අගමැතිතුමා කියපු කතාව මම මෙතනදී මේ සභාවේදී අද ඔබට කියනවා විශේෂයෙන් අපේ තරුණ සේවා සභාවත් අද ඒ ආකාරයෙන් කටේ ව්‍යවස්ථා ව්‍යවසායකයන් බිහි කිරීම සඳහා උගතුන් බුද්ධිමසුන් සඳහා ක්‍රියාත්මක කරන ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා ඇතුළු අපේ කණ්ඩායම අද වගකීම මේ රටේ ඉෂ්ට කරනවා ව්‍යවසායකයන් බිහි කිරීම
කාර්යවසානයි
ව්‍යවසායකයන් බිහි කිරීම මට විනාඩියක් දෙන්න මුල් අසනේ ගරු මන්ත්‍රීතුමනි විතානගේ සමාන ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන් ව්‍යවසායකයන් බිහි කළා වර්තමානයේ වෙන යුගයක අපේ රටේ ආහාර සුරක්ෂිතභාවය ආරක්ෂා කරන්න ඒ වැඩපිළිවෙලට ඒ වගේම වෙළඳාම ව්‍යාපාරික ප්‍රජාව පිළිබඳ අවබෝධය ලබා දෙන්න මේ තරුණය සම්බන්ධ කරගෙන මේ ව්‍යාපාරයත් අද ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාත්මක කරනවා මේ යෝන් සේනාංකය අපි බලාපොරොත්තු වුණ පුරුදු පුහුණු කියලා IT ඒ වගේම වෙනත් භාෂාවන් මේ සියලු දේවල් වලට පුරුදු පුහුණු කළා අද ලෝකයේ දියුණු රටවලට වුන් විගමනකෙන් වශයෙන් යවන්නට අද ජාතික තරුණ සේවා සභාව ඒ වගේම යෝන් සේනාංකය අද කටයුතු කරනවා ඒ කටයුතු කරන හැම දෙනාටම මම මගේ ගෞරවපූර්ව ස්තුතිය පුද කරනවා විශේෂයෙන් ගරු ඇමතිතුමාට රොසාන් රණසිංහ ඇමතිතුමාටත් අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලුම නිලධාරී මහතුන්ටත් මේ වෙනුවෙන් කැප වෙන මම මගේ ස්තුතිය මේ වෙලාවේ ප්‍රකාශ කරනවා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අපේ වගකීම ඉෂ්ට කරන අද දවසේ මම හිතන්නේ අතිගරු ජනාධිපතිතුමා මේ වර්ෂයේ 2023 වෙනිදා ඉදිරිපත් කළේ තරුණ අයවැයක් වශයෙන් තමයි මම මේ අයවැය විශ්වාස කරන්නේ. ඒකේ තරුණයින් සඳහා වූ විශාල වැඩපිළිවෙළ රාශියක් තියෙනවා. ඒ නිසා මේ තරුණ
අයවැයක්
මේ රට ඉදිරි ගමන යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න අද අවස්ථාව ලබා දීම ගැන මේ අමාත්‍යාංශයේ වැඩි ශිරසේදී මට අවස්ථාව ලබා දීම පිළිබඳව මගේ ගෞරවපූර්ව ස්තුතිය ඔබතුමාට පුද කරමින් රැකියා ආරක්ෂා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මේ රටේ 2023 අවුරුද්දේ සුවිශේෂ වූ කාර්යභාරයක් ඉෂ්ට කරන්න අපි කැප වෙනවා කියන එක ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඉන්නවා ස්තුති ගරු මන්ත්‍රීතුමනි
බොහොම ස්තුති මීළඟට ගරු අබ්දුල් හලීම් මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා
මිනිත්තු 10ක් මේ 12ක්
තිබුණානේ
මොසන හුබන ගර්මන්තුමනි අද ගරග්‍රාමතුමා නියෝජනය කරන අමාත්‍යාංශයේ ඇතුළුව අමාත්‍යාංශ කීපයක වැසිසි සාකච්ඡා කරන මේ මොහොතේ ඉතාමත්ම කෙටියෙන් අද කීපයක් ඉදපත් කරන්නයි මම බලාපොරොත්තු වන්නේ මම හිතන්නේ ලංකාවේ පුරාම රාජ්‍ය සේවකයන් යෙදෙන්නේ ලක්ෂ 15ක් පමණ සාල පිරිසක් මේ පිරිසගේ සියලුම දේවල් සම්බන්ධව කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයයි. නමුත් අවාසනාවට වගේ අපේ රට අද බංකෘත් වෙච්ච රටක්. නමුත් ආර්ථික වශයෙන් අපි බංකරුතු වුණාට රාජ්‍ය පරිපාලනය ශක්තිමත්ම වගේම නිවර දිසාවට ගෙන යාමේ ඒ වගකීම පැවරී තියෙන්නේ මේ අමාත්‍යංශයටමයි. ඒ නිසා වෙන්නට ඕනේ ගරු ජනාධිපතිතුමා මේ අමාත්‍යංශය භාරව කරගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් අත්දැකීමක් තියෙන වගේම දැනුමක් තියෙන දක්ෂතාවක් තියෙන අපේ ග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයාට මේ අමාත්‍යංශය භාරව කඩු කරන්න අවස්ථාවක් ලබා දීලා තියෙන එකයි මම හිතන්නේ. වගේම එතුමාගේ සහයට තව හොඳ දක්ෂ රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළත් එතුමාට ලැබී තියෙනවා. ග්‍රාමාත්‍යතුමනි සාමාන්‍යයෙන් ආයවෙන් හෙමෝ වගේම රාජ්‍ය නිලධාරීන් තමන්ගේ පඩි වැඩි කිරීම බලාපොරොත්තු වෙනවා. නමුත් අද කාලේ රටේ ඇති වී තියෙන මේ උද්දමනයත් එක්ක මෙවරත් රාජ්‍ය නිලධාරීන් සුළුවෙන් හෝ පඩි වැඩිවීමක් ඇති වෙයි කියන බලාපොරොත්තුවක් තිබුණා. නමුත් අපේ ජනාධිපතිතුමා පඩි වැඩි කිරීම සම්බන්ධව මම හිතන්නේ රටේ යම් තත්ත්වයකට පත් වුණාට පස්සේ ලබා දෙන්නම් කියලා අපේ රජ නිලධාරියේ සැනසුවා. ඒ කෙසේ වෙතත් මේ ආයවේදී බලන විට මම වැඩිම මුදල් වෙන් කර තියෙන අමාත්‍යංශය තමයි මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය. බිලියන 856ක් වෙනිසාල මුදලක් මේ අමාත්‍යංශ සඳහා වෙන් කරලා තිනවා. ඒ වගේම වැඩි හරියම මම හිතන්නේ විශ්‍රාම වැටුප් සඳහා පමණක් බිලියන 353ක් පමණ වැය කරන්න සිදු වෙලා තියෙනවා. මම හිතන්නේ මේ අමාත්‍යස්තුමයි හැම දෙයක්ම සිදුවේ. නමුත් ගරු අග්‍රාමාත්‍යමනේ අද සමාජයේ මතයක් ඇතිවලා තියෙන මම හිතන්නේ මේක වැරදිද හරිද කියලා. නමුත් අද රාජ්‍ය සේකයන්ගේ විශේෂයෙන්ම අර 15 ශ්‍රේණී රාජ්‍ය සේකයන්ගේ අතිරික්යක් රාජ්‍යයේ තියෙන බවත් මේ අතිරික්ය අඩු කළ යුතුයි කියන මතය අද සමාජයේ කතාබහට ලක් වෙච්ච කාරණයක් වෙලා තියෙනවා. අපි බලනකොට අද ග්‍රාම සේක කොට්ටාසය ගත්තාම මම හිතන්නේ ග්‍රාම සේක නිලධාරීන් 5 දෙනෙක් පමණ ඉන්නේ. මේ 5 දෙනා මම හිතන්නේ අපිට ඒ විෂයන් මේ අඩු කරලා නැත්නම් ඒ පුද්ගලයන් අඩු කරලා ඒ විෂයන් බාර දෙන්න පුළුවන් නම් ඒක වඩා හොඳයි. ඒ වගේම මම හිතන්නේ රජයේ සේවයේ සිට බොහෝ අය, ඒ කියන්නේ 3න් එකක් මම හිතන්නේ 15 ශ්‍රේණියක් තමයි වැඩිපුර ඉන්නේ. ඒ වගේම පසුගිය කාලේ දැන් මීට කලින්ත් කතාබහට ලක් වුණා අර ලක්ෂ්‍ය පත්වීම් කියලා ලබා දුන්න මේ අධ්‍යාපන සුසුකම් නැති කණ්ඩායමකට මම හිතන්නේ ඒක ලක්ෂ්‍යෙම දෙන්න බැරි වුණා වෙන්න ඇති. ඒ නමුත් එයාට කිසිම වැඩක් පොලක් කරන්න නැහැ. මට මතකයි මගේ මෙතර කොට්ටාසේ සම ආරස්තවල පාරේ කොන්ක්‍රීට් දාන්නත් ඒ අය යොමු කළා. හැබැයි අද අපි දන්නවා රෝහල් පද්ධතියේ විශාල අඩුපාඩුවක් තියෙන කම්කරු. මේ ස්ථානගත කරගන්න පුළුවන් නම් අපේ රාජ්‍ය අමාත්‍යතුමා කිව්වාගේ මේ අය යම් යම් ප්‍රදේශ ස්ථාන ඒජන්සි වල ලබා ගන්න බැරි නම් ස්ථානගත කරගන්න පුළුවන් මම හිතන්නේ වඩාම හොඳයි. ඒ වගේම මේ රාජ්‍ය රට අද ආර්ථික වශයෙන් පීඩාවට පත් වෙන මේ මොහොතේ මේ අනවශ්‍ය ලෙස ඉන්න සාල පිරිස නැත්නම් අතිරිකය මම හිතන්නේ එයට අසාධාරණයක් නොවන ලෙස ඒ සම්බන්ධ යම් වැඩපිළිවෙළක් ආරම්භ කළොත් හොඳයි කියන එකයි මගේ මතය. අනිත් පැත්තෙන් බලනකොට දැන් රජ්‍ය නිලධාරීන් බොහෝ අය රට හැර යනවා. මම හිතන්නේ මේ රට හැර යන ප්‍රීසකෙන් බලනකොට හොඳ උගත් බුද්ධිමත් දොස්තරලා වගේම ඉංජිනේරුවතුරු මේ විවිධ ශාස්ත්‍රීන බොහෝ අය දැන් රට හැරලා යනවා. මේක මම හිතන්නේ විශාල පාඩුවක් වෙයි. දැන් සමහර අය කියනවා දැන් විශ්වවිද්‍යාල හැරෙනවා. නමුත් ඒ වගේ කතාබහක් කිව්ව නමුත් මම හිතන්නේ උගත් පිරිස මම හිතන්නේ සීමාවෙන් තොර මෙහෙම රටයම සඳහා අපි අවස්ථාව ලබා දීම යම් දාදුර සීමා කළොත් හොඳයි කියන එකයි මගේ අදහස. අනිත් පැත්තේ මනෝට අද රට තුළ විරකියාදිය බලනකොට ලක්ෂ පහක් පමණ විරකයෝ ප්‍රමාණයක් දැන් මහා බැංකුවෙන් පෙන්නු කරනවා. ඒ වගේම මහා බැංකුවේ අධිපතිතුමා කියන විදිහට 4.5% විරකියාව පෙන්නු කරන බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම මහා බැංකුව ප්‍රූකථනය කරනවා පවතින ආර්ථික අර්බුදය තුළ රැකියා අහිවීම ඉදිරියේ ලක්ෂ 20ක් පමණ ඇති වෙයි කියලා. ඇයිද ඉතාමත්ම භයානක තත්ත්වයකයි අපි ඉන්නේ. ඒ නිසා මේ සම්බන්ධව මම හිතන්නේ විශේෂයෙන් යම් බලපෑමක් ආරම්භ කළ යුතුයි කියන එකත්
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
තව
මිනිත්තු දෙකක්
මට කාරණා කීපයක්ම තියෙන නම් මම මේක නවත්තර මේ විශේෂයෙන්ම අපේ තිලක් රාජපක්ෂ මහත්මයා අපේ අකුරණ ප්‍රාදේශීය සභාව සම්බන්ධව ප්‍රශංසාව කතා කරා. ඒක ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම අඩුපාඩුවක් කියන්න යන්නේ නැහැ. නමුත් මේ ප්‍රාදේශීය සභාව මේ කසල කළමනාකරණ සම්බන්ධවයි එතුමා ප්‍රශංසාව කතා කරේ. නමුත් මේ කසල කළමනාකරණය කර යුත්තේ ප්‍රාදේශීය සභාවමයි. හැබැයි එතුමාට කියන්න අමතක වුණා මේ වැඩපිළ ආරම්භ කරන්න අපේ පසුගිය කාලේ යහපාලන ආණ්ඩුවේ අවශ්‍ය සියලුම ඒ උපකරණ ලබා දුන්නේ අපි. ඒ වගේම විශාල ඉඩ ප්‍රමාණයක් ලබා දුන්නා ලක්ෂ මේ අක්කර 7ක් පමණ. එතුණි අද විශේෂයෙන් හොඳ කළමනාකරණයක් කරනවා. ඒ සම්බන්ධව අපි සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ගරු අග්‍රමාත්‍යතුමනි මම තව එකක් කියන්නට ඕනේ. ඊයේ පෙරේද පැවැත්විච්ච මේ උපදේශ කාර්යසභාව මම සහභාගී වුණා. එතෙන්දී මේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඒ ස්ථාන මාරුව සම්බන්ධව සාකච්ඡා වුණා. එතෙන්දී ලේකම්තුමා කිව්වා සාමාන්‍යයෙන් ලේකම් තුමෙක් හෝ තුමියක් ස්ථාන මාරු කරන අවුරුදු 6කට එකවරක් කියලා. නමුත් අවාසනාවගේ මගේ මැතිර කොට්ටාසේ පූජා පිටියේ දැන් අවුරුදු 2කින් එක ප්‍රාදේශීය ලේකම්තුමිය මාරු කළා. වත්සලා ආරම්භයේ කියන මම හිතන්නේ එතුමියගේ නම වෙන්න ඕනේ. ඉතාමත්ම හොඳ දක්ෂ නිලධාරිනියක්. මම හිතන්නේ එතුමියට එක කිසිම ප්‍රශ්නයක් හැතුන්නේ ඉතාමත්ම කෙටි කාලය තුළ එතුමිය ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙච්ච නිලධාරිනියක් හැටියට මම දකිනවා. නමුත් මෙතනදී මම මේ ගැන හොයලා බලනකොට මේක විශාල ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. පුංචි පුංචි කාරණා උඩත් විශේෂයෙන්ම අපි පසුගිය කාලේ පූජාපති කොට්ටාසියේ මේ ලිකර් බාර් එකක් තිබුණා. හැබැයි ඔබතුමා දන්නවා හමීදම
ගරු මන්ත්‍රීතුමා ඔබතුමායි වෙලාව අවසන්යි
දෙන්න. ඒක අපි ඉවත් කරගත්ත ජනතාවගේ විරෝධයත් එක්ක දැන් ඒක නැවත ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය ලබා දුන්නේ නැති නිසා මේ එතුමිය මාරු කරා කියන මතය තමයි දැන් කොටස් ඉදිරියට තියෙන්නේ. මම හිතන්නේ මේක හොඳ නැහැ. මම කියන්නේ එතුමිය ආපහු ගින්නන්න කියලා. නමුත් මට බයක් තියෙනවා සාමාන්‍ය අපි මේ අවුරුදු 60ක් වෙන කාලයක් දීර්ඝව හරිස්පත්ව නියෝජක කරන මන්ත්‍රීන් හැටියට අපි කවදාවත් රජින දරික අපි හැම විටම සහයෙන් තමයි වැඩ කරේ. දැන් මෙහෙම සිද්ධින් වුණා දැන් පරිගණීමක් වගේ ස්ථාන මාරුවක් කරවාම අපි මෙතර කොට්ටාසේ වැඩ කරන වෙන
අරු මන්ත්‍රීතුමා අවසන් කරන්න
මේ தත්ත්වය වෙනස් කළ යුතුයි කියන එකයි කියගෙන මම හිතන්නේ මට බොහෝ දේවල් කියන්න තිබුණොත් මම පසුව ඔබතුමා සාකච්ඡා කරන බොහොම ස්තුතියි.